මේ ළඟට ගෞරව රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මැතිතුමා.
ස්තුතියි. අද මම ශ්‍රී ලංකාව තුළ සක්‍රීය වාග්කීම් කාමනාකරණය පනත ගැන වචනයක් කියන්න. ප්‍රථමයෙන් අද කතා කළා විශේෂයෙන්ම අපේ රජය කරලා තියෙන දේවල් ගැනත් නොකරලා තියෙන දේවල් ගැන. මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අද මේ වාද විවාදය අහනකොට විශේෂයෙන්ම සමෘද්ධි ලාභීන් ගැන කතා කළා. ඒ සමෘද්ධි ලාභීන් වෙනුවෙන් වියදම් කරන මුදල් ගැන කතා කළා. මම කියන්න කැමැති අවුරුදු 4කට සමෘද්ධි ලාභීන් ලක්ෂ 13ක් පමණ හිටියා. ඒ කියන්නේ 2014 තිබුණ ලයිස්තුවම මේ සමෘද්ධි ලාභීන්ට මේ වසර 4ම අපේ ආණ්ඩුව ඒ ලැබුණ ප්‍රතිලාභ දුන්නා විතරක් නෙමෙයි දුන්න ප්‍රතිලාභ අපේ ආණ්ඩුව ඒක දෙගුණයක් කළා ඊට වැඩිත් කළා අපේ ආණ්ඩුව. එතකොට අපිට ඇති වුණ චෝදනාව ඇවිල්ලා අපි මහා මැතිවරණයට යනකොට 2014 දී අපි කිව්වා අසාධාරණයක් වෙලා තියෙනවා නම් මේ රටේ දුප්පත් අහිංසක ජනතාවට ඒක නිවැරදි කරලා ඒ අයට සමෘද්ධිය ලබා දෙනවා කියලා. අපිට වසර 4කට මේක කරන්න බැරි වුණා. ඇයි අපිට මේක කරන්න බැරි වුණේ? අපිට මේක කරන්න බැරි වුණේ අපි හවුල් ආණ්ඩුවක හිටියේ. මේ හවුල් ආණ්ඩුවේ එක්සත් ජාතික පෙරමුණේ නොවන කොටස මේකට ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා අපිට ඒක කරගන්නට බැරි වුණා. නමුත් අපිට පුළුවන් වුණා 2018 දෙසැම්බර් මාසේ එක්සත් ජාතික පෙරමුණේ පමණක් ආණ්ඩුවක් අපිට හදාගන්න පුළුවන් වුණා. ඒ ආණ්ඩුව හදලා අප්‍රේල් මාසේ වෙනකොට අපි අයවැයක් සම්මත කරගත්තා. අප්‍රේල් මාසේ වෙනකොට මේ අයවැයත් සම්මත කරලා මම මේක විශේෂයෙන්ම අපේ දයා ගමගේ ඇමතිතුමාට මම ස්තුති කරන්නට ඕනේ. මාස 2ක්වත් ගියේ නැහැ රට වටේම මේ ඉන්න අඩු ආදායම් ලාභී සොයාගෙන අපිට පුළුවන් වෙලා තිනවා ලක්ෂ 6කට සමෘද්ධි ප්‍රතිලාභය ලබා දෙන්න පුළුවන් වෙලා තිනවා. බොහෝම කෙටි කාලයක් තුළදී මේක කරන්න පුළුවන් වෙලා තිනවා. අපිට මේකට ඉඩ දුන්නේ නැහැ. සමහර අය යන තැන කියනවා එහෙනම් මේ රටේ ඇත්තම දුප්පත්කම වැඩි වෙලාද කියලා. දුප්පත්කම වැඩි වෙලා නැහැ. ඔබට බලන්නට පුළුවන් සෙන්සස් ඇන් ස්ටැටිස්ටික්ස් දෙපාර්තමේන්තුවෙන් එන ලේඛන වලින් දුප්පත්කම අඩු වෙලා තියෙන්නේ 4%. නමුත් සමෘද්ධිය ලැබෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. මොකද අර මුල්ලයිස්තුවේ හිටිය ලක්ෂ 13 නොලැබිය යුතු අය සිටිනවා. නමුත් ඒ අය කිසි කෙනෙක්ව අපි අයින් කරලා නැහැ. ඒ අයට ලබා දෙනවා. නමුත් එතන සමාජ සාධාරණත්වයේ ප්‍රශ්නයකුත් තියෙනවා. ඒ සමහර අයට ලැබීම පිළිබඳව මොකද මේ ලයිස්තුවෙන් 50%ක් විතර අයින් වෙන්න ඕනේ. මොකද එක්කෝ ඒගොල්ලන්ට ආදායම තියෙනවා, එක්කෝ නිවසක් තියෙනවා, එක්කෝ රතවාහනයක් තියෙනවා. ඒ අයින් වෙන්න ඕනේ. නමුත් දුප්පත්කම වැඩි වෙලා නැහැ. නමුත් නොලැබෙන, ලැබෙන්න තිබුණ නොලැබුණ අයට සාධාරණයක් වෙලා තියෙනවා මේ සමෘද්ධිය ලබා දීමෙන්. එතකොට චෝදනාවක් කළා මේක සමෘද්ධිය ලබා දෙනකොට හුඟක් මුදල් වියදම් කරලා තියෙනවා කියලා. වියදම් කරලා කියන උත්සවවලට ඒක දායකමගේ ඇමතිතුමාම ඒකට පිළිතුරු දුන්නා. නමුත් මට කියන්නට පුළුවන් මම මේ උත්සවය මොරටුවේ තියෙනකොට දයාගමගේ ඇමතිතුමා සතයක්වත් රජයේ මුදල් දුන්නේ නැහැ උත්සවයට. අපි පෞද්ගලික මුදල් වියදම් කරලා තමයි ඒ උත්සව තබාගෙන ගියේ. ඇයි මේ අසාධාරණය නිවැරදි කරලා සාධාරණයක් ඇති කරන්න මේ රටේ දුප්පත් ජනතාවට? ඒ වගේම අද මේ ශ්‍රී ලංකාවේ තුල සක්‍රීය වගකීම් කළමනාකරණ පනත ගැන කියනවනම් මේක අලුත් පනතක්. 2018 මාර්තු මාසයේදී අප මේක පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තා. ඇයි මේ පනත ගෙනාවේ? මේක ගෙනාවේ මේ රජයේ සක්‍රීය වගකීම් රැස් කරගෙන මුදල් හා ගිවිස ගන්නා වගකීම් වල එකතු වල ඒ වර්ෂයේදී අප ඒක හරියට කළමනාකරණය කරගන්නට ඕනේ. එතකොට ඒ අපි ගන්න ණයෙන් 10%ක් අපිට පාවිච්චි කරන්න පුළුවන්, වැඩියෙන් ඒ පාවිච්චි කරගන්න පුළුවන්, ඒ කළමනාකාරීත්වයට පාවිච්චි කරගන්නට පුළුවන්. රාජ්‍ය ණය ප්‍රතිමූල්‍ය කිරීමේ හා පූර්ව මූල්‍ය කිරීමේ කාර්යයන් සඳහා පමණක් තමයි ඒ වැඩිපුර ගන්න ණය භාවිතා කරන්නට පුළුවන්. ඒ වගකීම් කළමනාකරණය යනු ණය කලඹෙහි සංයුතිය වැඩි දියුණු කිරීමට හා එමගින් ණය බැඳීම් සේවාකරණයේදී ඇතිවෙකේ ඇති අවදානම් වලට හොඳින් මුහුණ දීම සඳහා ගෙවීමට ඉතිරිව ඇති රාජ්‍ය ණය
කලඹ ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියේ ක්‍රියාවලියකට තමයි මේ පනත ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් මේ පනත යට අපි පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගන්නට ඕනේ. අපි මේ ණය ප්‍රමාණය වැඩි කරගන්න ප්‍රතිශතය ගැන අනුමැතිය ලබා ගන්නට ඕනේ. ඒ සඳහා තමයි අපි පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ. මේ හඳුනාගත් ණය ප්‍රතිමිලදී ගැනීම හෝ නියම දිනට පෙර ආපසු ගෙවන්නට පුළුවන්. දැන් මේ පනත නිසා වේලහැන් ගෙවන්නට පුළුවන්, කලට ඉස්සල ගෙවන්නට පුළුවන්. වෙළඳ පොලේ තියෙන තත්වය බලලා වෙළඳ පොලේ තියෙන පොලි අනිපාතය අනුව අපිට කලමනාකරු තීරණ ගන්නට පුළුවන්. කල්පිරීම හෝ ආපසු ගැලීමේ කාලය දීර්ඝ කරන්න පුළුවන්. අලුතෙන් ණය ගන්නව නම් ඒ පරණ ණයට එකතු කරන්නට පුළුවන්. මේ කලමනාකරණය අපි නොයෙකුත් විදිහට ශක්තිමත් කරලා තියෙන්නේ. වෙළඳ පොළ තත්වයෙන් ප්‍රයෝජනයක් අපිට ලබා ගන්නට පුළුවන්. ඒ නිසා අද මේ 2018 වසරේ අවසානයට ගෙවීමට ඉතිරිව පවතින සමස්ත ණයෙන් අපි 4.26% ප්‍රතිශතයකින් ඒක වැඩි කර ගන්නවා. පනත දෙනවා 10%ක්. නමුත් අපි වැඩි කරගන්නේ 4.26% තමයි අපි ඒක වැඩි කරගන්නේ. ඒ යෝජනාව තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ. මම අහගෙන හිටියා සමහර මන්ත්‍රීවරු කියනවා මේ ආර්ථිකය කඩාවැටිලාලු. මෙන්න බලන්න මේක කලමනාකරණය කරගෙන තියෙන ආකාරය දිහා බලන්න කියලා. මම අහනවා ඒ අයගෙන්. මං අහනවා මේ සටන් පාඨවලින් ඈත් වෙලා කරුණු දිහා බලන්න කියලා මම අහනවා ඒ අයගෙන්. මේ රටේ ද්විත්ව හිඟයක් තිබිලා තියෙනවා. ආයවැය පරතරයක් තියෙනවා, හිඟයක් තිබිලා තියෙනවා. ඒ වගේම ගෙවීම් ක්ෂේත්‍රයේ හිඟයක් තිබිලා තියෙනවා. දශක ගණනාවකටම මේක තිබිලා තියෙනවා. මේක තමයි ලංකාවේ ආර්ථික ව්‍යුහයේ හැටි. මේ ද්විත්ව හිඟකමක් තිබිලා තියෙනවා. ඉතින් අපිට ගැටලුවක්, ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේකෙන් මිදෙන්න නම් අපි ආයෝජනය කරනකොට, වියදම් කරනකොට අපි වියදම් කරන්නට ඕනේ. හරිද? සාර්ථකව වියදම් කරන්න ඕනේ. ප්‍රතිලාභයක් ලැබෙන දේවල් වලට තමයි වියදම් කරන්න ඕනේ. දැන් පසුගිය රජය ණය අරගෙන, විදේශ ණය අරගෙන, විශාල පොලියකට අරගෙන මොකටද ආයෝජනය කළේ? ආයෝජනය කළේ හම්බන්තොට වරායට ආයෝජනය කළා. හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණයට ආයෝජනය කළා. ඒ වගේම මත්තල ගුවන්තොට පොලට ආයෝජනය කළා. මම අහන්න කැමතියි ඇත්තටම මේ ක්‍රීඩාංගණය හැදුවට පස්සේ අපි ජාත්‍යන්තර ක්‍රීඩාංගණ කීයක් තියලා තියනවද? ක්‍රිකට් මැච් කීයක් තියලා තියනවද? මේ ක්‍රීඩාංගණය තුල කීයක් තියලා තියනවද? දැන් හිතලා බලන්න. මේක පෞද්ගලික ආයෝජනයක් නම් අපි මෙහෙම දෙයක් ඇත්තටම කරනවද? ඇත්තටම මෙහෙම දෙයක් කරනවද? ඒ වගේම මත්තල ගුවන්තොටුපොළ දිහා බැලුවොත් මං හිතන්නේ මාසෙකට වියදම රුපියල් මිලියන 250ක් පමණ වෙනවා. ආදායම ඇවිල්ලා රුපියල් මිලියනයක් විතර තමයි වෙන්නේ. අපි මේ වගේ ආයෝජන ඇත්තටම කරනවද? අපි විරුද්ධ නැහැ. ලංකාවේ මොකක් හරි නගරයක් දියුණු කරනවට විරුද්ධ නැහැ. මම මේ කතා කරන්නේ ආයෝජනයේ ප්‍රතිලාභය පැත්තෙන්. මෙවැනි දේවල් ඇත්තටම කරනවද? අපි මොනවද කළා තියෙන්නේ? non-tradable sector එකට තමයි ආයෝජනය කළා තියෙන්නේ. ඉතින් ප්‍රතිලාභයක් නැහැ. මේක තමයි මූලික ප්‍රශ්නය, මූලික ගැටලුව මේකයි. දැන් අපි බැලුවොත් වරාය දිහා බැලුවොත්, හරිද? කොළඹ වරායේ, හරිද, අපි බැලුවොත් මේ 2014 ඉඳලා, හරිද, කොළඹ වරායට එන බඩු භාණ්ඩවල ප්‍රමාණය මෙට්‍රික් ටොන් කොළඹ වරායේ 9%කින් වැඩි වෙලා තිනවා. අපි රජයේ වගකීම බාරගත්තට පස්සේ එතකොට ගාලු වරායේ 16.63%කින් වැඩි වෙලා තිනවා. ඒ කියන්නේ මම මෙතන කියන්නේ අවුරුද්දකට වැඩි වෙලා තියෙන ප්‍රමාණය. කොළඹ 9%යි, ගාලේ වරායේ 16.63%යි, තිරුකුණාමලේ වරායේ 6.69%කින් වැඩි වෙලා තියෙනවා. නමුත් හම්බන්තොට වරායේ 1%. මේක මම කිව්වාගේ හම්බන්තොටට අපි විරුද්ධ නැහැ. නමුත් අපි ආයෝජනය කරනකොට අපි කල්පනා කරලා කරන්න ඕනේ මොනවද මේ අය ගිහිල්ලා කරලා තියෙන්නේ. මේක ගිහිල්ලා ආයෝජනය කරලා තියෙන්නේ ප්‍රතිලාභයක් නොවන තැන්වල තමයි ආයෝජනය කරලා තියෙන්නේ. ඊට පස්සේ අපෙන් ඇවිල්ලා අහනවා මොකද්ද මේ ණය වැඩි වෙලා තියෙන්නේ ඇයි කියලා. ඒවත් දෙයනේ ණය අරගෙන හැදුවා නම් ඒ ණය අපිට ගෙවන්න වෙනවා. රජය මොකක් වුණත් කමක් නැහැ. මේක ශ්‍රී ලංකා රජය අරගෙන තියෙන්නේ. අපිට ඒ ණය ගෙවන්න වෙලා තියෙනවා. නමුත් ඒ ණයවලට ප්‍රතිලාභයක් නැති නිසා තමයි මේ ප්‍රශ්නය උග්‍ර වෙලා තියෙන්නේ. අපි බැලුවොත් 2015 ඉඳලා ගත්ත ණය ගෙවීම් තියෙනවනේ, ණය ගන්නවා, ණය ගෙවන්න ඕනේ වාර්ෂිකව. ඒතර 2011 ඉඳලා 2014ට අවුරුද්දකට අපි ගෙවපු ණය කෝටි ලක්ෂයයි. නමුත් 2018 වෙනකොට අපි අවුරුද්දට ගෙවන ණය කෝටි 2 ලක්ෂයයි. ඉස්සලා තිබුණ කාල පරිච්ඡේදයේ කෝටි ලක්ෂයයි, ඒක දෙගුණයක් වෙලා කෝටි 2 ලක්ෂයක් වෙලා තිනවා 2018 ඉඳලා. ඉතින් අපිට පේනවා මේකේ තියෙන ප්‍රශ්නය තියෙනවා. අපි මොනවද කළේ? අපි යම් කිසි ආර්ථිකයට ප්‍රතිසංස්කරණ කෙරුවා. එන් එකක් ඇවිල්ලා ආදායම් බඳු අලුත් පනතක් ගෙනාවා. මේක ගෙනාවේ, මේක හරි ගස්සන්නයි ගෙනාවේ. පළවෙනි වතාවට අවුරුදු 26කට පස්සේ අවුරුදු 60ක කාලයක් තුලදී දෙවතාවයි මේක සිදු වෙලා තියෙන්නේ. අන්තිමට ප්‍රාථමික ඉතිරියක් තිබුණේ 1992. ඊට පස්සේ ප්‍රාථමික ඉතිරියක් තිබුණේ 1997. මංගලසේමරවීර ඇමතිතුමා බාරගත්තට පස්සේ තමයි වසර දෙකකට 2017 2018 ප්‍රාථමික ඉතිරියක් මේ රටේ අයවැයේ ඇති වෙලා තියෙන්නේ මේ වසර දෙකේ පමණයි.
ගරු අමාත්‍යතුමා කාලය අවසානයි.
මට පොඩ්ඩක් වෙලා දුන්නත් මම ඉවර කරන්නම්. එතකොට මේ මොකද්ද මේ ප්‍රාථමික ඉතිරිය කියලා කියන්නේ? ආදායම තියෙනවා, වියදම තියෙනවා. පළවෙනි වතාවට ආදායම වැඩි, වියදමට වැඩිය 2017 2018. එතකොට ඒකේ මොනවද අදහස් කරන්නේ? ඒකෙන් අපි ණය ගන්නකොට ඒ ණය අරගෙන තියෙන්නේ හරිද කඩසාප්පුවට යන්නවත් මේ වෙන මොකකට හරි වියදම් කරන්න නෙමෙයි. ණය අරගෙන තියෙන්නේ, ණය ගෙවන්නයි ණය අරගෙන තියෙන්නේ. එතකොට අපි ගත්ත ණය සියල්ලක්ම 2017 2018 පසුගිය රජය ගත්ත ණය, 2014 වෙනකන් ගත්ත ණය, ඒ ණය ගෙවන්න තමයි අපි ඒ බුදල අපි අරගෙන තියෙන්නේ. ඒ සඳහායි කියන එක මම සඳහන් කරන්නට ඕනේ. ස්තුතියි මට ලැබුණ කාලය ගැන, බොහොම ස්තුතියි. 2017 පස්සේ කිසිම ණයක් අරගෙන නැහැ, කිසිම ණයක් අරගෙන නැහැ. මෙතන හරිද වාණිජ පොලියට තමයි පසුගිය රජය ගත්තේ. අද ලංකාව ඉහළම මධ්‍යම ආදායම් රටක් වෙලා තිනවා කියලා කියන්නේ අපි නෙමෙයි, රජය නෙමෙයි, මුදල් ආමාත්‍යංශ නෙමෙයි, ලෝක බැංකුව කියනවා අද ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් රටක් වෙලා තිනවා කියලා. ඒකේ තියෙන අවශ්‍ය මේකයි. සහන පොලියට ණය ලැබෙන්නේ නැහැ, දැන් වාණිජ පොලියට තමයි ණය ලැබෙන්නේ. ඉතින් මේ ණය ගත්තාම ණය ගෙවීම ගැන හැමතිස්සෙම හොයලා බලන්න ඕනේ. ඔබ දන්නවද 2018 දී අපේ අපනයනය අපි වැඩි කර ගත්තා, අපනයනය වැඩි වුණා. ඒ විතරක් නෙමෙයි ඍජු විදේශ ආයෝජනයත් වැඩි වුණා, වැඩි වෙලා තියෙනවා. ඔව් මම පිළිගන්නවා මේක වෙළඳාම්වලට නෙමෙයි මේ ආයෝජනය තිබුණේ, වැඩියම හම්බන්තොට වරායට තිබුණේ. මොකද ඒක මේ රාජපක්ෂල හැදුවා කියලා අපි ඒක එහෙම තියන්නේ නැහැ. අපි බලනවා වරදක් කළාත් ඒ වරද නිවැරදි කරලා දියුණු කරන්න බලනවා. දැන් මේ කාලය තුලදීම මේ කියනවා, මම අහගෙන හිටියා, මට ප්‍රථමයෙන් කතා කරපු කතිකය කියනවා ආර්ථිකය කඩා වැටලා කියලා කියනවා. උද්දමනය ඇවිල්ලා මැයි මාසයේදී 3.5යි. ඒ කියන්නේ බඩුවල මිල වැඩිවීම උද්දමනය 3.5යි. උද්දමනය ඇවිල්ලා අඩු උද්දමනයක් තියෙනවා. අවුරුදු 5කට පස්සේ අඩුම අපනයන ආනයනේ හිඟය තිබුණේ මේ අවුරුද්දේ පෙබ්‍රවාරි මාසයේ කියන එකත් සඳහන් කරන්න අවශ්‍යයි. ඒ වගේම හැමදාම නැකිట్లా මෙතන කිව්වා පසුගිය කාලයේදී රුපියල කඩා වැටිලා කියලා කිව්වා. දැන් සද්දයක්වත් නැහැ රුපියල ගැන. ඇයි? ජනවාරි මාසේ ඉඳලා අද වෙනකන් ගත්තොත් රුපියලේ අගය 3.8කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. 3.8කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම විදේශ සංචිතය ඩොලර් බිලියන 7.6ක් ගිහිල්ලා තියෙනවා. අවසානයේදී කියන්න ඕනේ මේකයි. අවසානයේ කියන්න ඕනේ පොලිය ජනවාරි මාසේ ඉඳලා අද වෙනකන් ගත්තොත් පොලිය 2.4කින් පහළට ඇවිල්ලා තියෙනවා. එතකොට සමහර ව්‍යාපාරිකයෝ ඇවිල්ලා අපිට කියනවා, "ඔව් ඒ වුණාට බැංකුවල පොලිය පහළට ගිහිල්ලා නැහැ." මම ඒක පිළිගන්නවා. මම බැංකුවලට කියනවා, රටේ පොලිය පහලට ඇවිල්ලා තියෙනවා නම් එන ඒ පොලිය එන්න ඕනි කියලා පහලට එන්න ඕනි කියලා.
අමාත්‍යතුමා කාලය අවසන්.
ඉතින් මුදල් මුදල්ලා ඇමතිතුමා අසාර්ථකයි කියන කතාව කියපු නිසා තමයි මේ විස්තරය කියන්න පුළුවන් උනේ. නමුත් මුලසුනේ සිටින මන්ත්‍රීතුමනි දේශාලය කියලා කියනවා ජාතියාලය කියලා නොයෙකුත් නොයෙකුත් කතාවල් හදනවා. මේ කතාවල් හදන්නේ කවුද? ද්විත්ව පුරවැසියන් තමයි මේ කතාවල් හදන්නේ. මේ රටේ එක කකුලයි තව රටක එක කකුලක් තියාගෙන මේ අය කොහෙද සෞඛ්‍ය සේවාවලට යන්නේ? මේ අය සෞඛ්‍ය සේවාවලට යන මහරගම රෝහලටද, අවිසාවෙල රෝහලටද, කළුබෝවිලටද, කොළඹ රෝහලටද පිටරට යන්නේ? රෝහල් වලට යන්නේ පිටරට. ද්විත්ව පුරවැසි භාවය තන අන්තිමට හදන්නේ මේ රටේ ජනාධිපති පුටුවල වාඩි වෙන්න. මොකක්ද මේකේ විහිළුව? මෙතුමන්ලා හිතනවද කිය හිතනවද මේ රටේ ඉන්න ඡන්දදායකයෝ මෝඩයෝ කියලා හිතනවද කියන එකත් මම අහන්න කැමතියි. මට ලබා දුන්න කාලය නිසා ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමා විනාඩි 11ක් තියෙනවා.
කොහොමත්ම ස්තුතියි මූලාසනයේ මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම මට කලින් කතා කරපු ගරු මන්ත්‍රීතුමා ඇමතිතුමා රාජ්‍ය ඇමතිතුමා එතුමා ඉන්න ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිතුමා මවුන්ට් එලිසබෙත් එකට ගිහිල්ලාද ඒ සත්කම් කරගත්තේ කියන එකත් කනට කොඳුරුල හරි දැනගත්තොත් හොඳයි කියන එක. මේ සක්‍රීය වගකීම් කළමනා කරන පනත පාර්ලිමේන්තුවට ගේන වෙලාවේ, ඒ වගේම මේ පරිපූරකය මහමාර්ග සංවර්ධනය වෙනුවෙන් මිලියන 65000ක් බිලියන 65ක් ඒ පරිපූරකයක් ඉදිරිපත් කරන අවස්ථාවේ එකට අදහස් දක්වන ගමන් මම පැහැදිලි කරලා කියනවා. දැන් මෙතුමා කිව්ව ආකාරයට මේක සුරපුරයක් වෙන්න ඕන. දැන් මල් පිපිලා හොඳ පැහැදිලි වාතාශ්‍රය ලැබිලා හරි සුන්දර රටක් බවට ශ්‍රී ලංකා දීපය මේ මාස 3ට 4ට එහෙම නැත්නම් අවුරුදු 4ට 4මාරට පත් වෙලා තියෙන්න ඕන කියන එක තමයි එතුමා මේ ප්‍රකාශ කරේ. ඉතින් ඒ නිසා එතුමාගේ වචනවලින්ම කියනවා නම් එතුමා තමයි මේ ගෞරවනීය උත්තරීතර පාර්ලිමේන්තුවට බොහොම ගෞරවයෙන් ඉදිරිපත් කරන වාර්ෂික අයවැය බොරු පචපත්තරයක් බවට පත් කළේ. මේ ගෙනාපු අයවැය තුල එතුමාලා මවපු එකම සිහිනයක්වත් මුදල් ඇමතිවරයයි රාජ්‍ය මුදල් ඇමතිවරයයි සියලු දෙනා එකතු වෙලා එදා අයවැය ඉදිරිපත් කරද්දි, මීට කලින් අයවැය ඉදිරිපත් කරද්දි හැමදාම කතා කරලා කිව්වේ මේ බදු ආදායම අඩු කරන්න ඕන. මේ අයවැය තුල තමයි ඒ ස්වර්ණමය යුගය තියෙන්නේ. ඒ මේ අයවැය තුල තමයි අපි මේ බදු ආදායම වක්‍ර බදු ආදායම 80% තියෙන එක 40%ට අඩු කරලා ඍජු බදු ආදායම ඒකට සමානම ගලපන්නේ කියලා. අද මොකද්ද වෙලා තියෙන්නේ? තාම වක්‍ර බද්ද මුදල් ඇමතිවරයාම උදේ පාන්දර කතාවේදී කිව්වා තාම ඒ ප්‍රමාණය තමයි තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා රාජ්‍ය ඇමතිවරයා එකක් කියනවත්, මුදල් ඇමතිවරයා එකක් කියනවත්, ජනාධිපතිවරයා තව එකක් කියනවත්, අගමැතිවරයා තව එකක් කියනවත්, අන්නේ ඒ විදිහට මොංගල් වෙච්ච පාර්ලිමේන්තුවක් සහ ආණ්ඩුවක් තමයි අද රට තුල තියෙන්නේ. ඒක නිසා තමයි අර එළියේ ඉන්න ඇත්තෝ මේ 225ම සුන්නක් දූවිලි වෙලා යන්න බෝම්බ ගහන්න ඕන කියන්නේ. ඒ නිසා ওই බෝම්බ පාරවල් කන්න අපිට නම් යන්න බෑ. ඒ නිසා අපි කරුණා කරලා කියනවා මුදල් රාජ්‍ය ඇමතිවරයා වගේ හොඳ විද්වත් කතිකයින්ට ඔය පිටකොටුව වගේ තැනකට ගිහිල්ලා බැරල් භාගයක් හරි තියාගෙන ඒක උඩට නැගලා මේක ගැන විග්‍රහ කරන්න. එතකොට ජනතාව හොඳට සලකයි. ඇඟපතර දැනෙන්න සලකයි. ඒක තමයි කළ යුත්තේ. එහෙම නැතුව මේ පාර්ලිමේන්තුවේ හිස් පුටුවලට බොරුවට බෙරිහන් දුන්නට මේක ජනතාවට දැනෙන්නේ නැහැ. ඒ නිසා මම ඒක කියනවා, මොකටද මේ සක්‍රීය වගකීම් පනතක් ගේන්නේ? සාමාන්‍යයෙන් අපේ රටේ මෙච්චර කාලයකට මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව එන්න කලින් යම්කිසි ණයක් ලබා ගැනීමට සීමාවක් තිබුණා. අද සීමාව ඉක්මවලා ගිහිල්ලා. අද සීමාවෙන් ඔබ්බට ගිහිල්ලා. අද කිසිම සීමා මායිමක් නැතුව හිතු හිතු තැන්වලින් හිතන හිතන විදිහට මුදල් මංකොල්ල කන්න ණය ගන්නවා. අන්නේ ණය ගැනීමේ ප්‍රතිඵලය ඔබ තමුන්නාන්සලට මේ මාස දෙකට තුනට දැනෙන්නේ. ඊළඟ ආණ්ඩුව ගන්න අයට හරි ඊළඟ ආණ්ඩුව තුල ජීවත් වෙන අයට හරි අනාගතයේ මේ රටේ ජීවත් වෙන දරුවෝ ඉන්න දෙමව්පියන්ට සහ දරුවන්ට දැනේ. මොකද මේකේ ආණ්ඩුවේ ඉන්න ගොඩක් ඇත්තන්ට දරුවෝ නැති නිසා මේ ගැන හිතන්නේ නැහැ. ඒ නිසා මම ඒ ගැන ඊට වඩා කතා කරන්න කැමති නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ මහමාර්ග සම්බන්ධයෙන් කතා කරද්දී මේ මහමාර්ගවලට පරිපූර්ණක එකතු කරද්දී විශාල වශයෙන් දුක් විඳින දිස්ත්‍රික්කයක් විදිහට මේ මධ්‍යම අධිවේගී මාර්ගය නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ අද වෙද්දි පත් වෙලා තියෙනවා. ඒ වගේම
පිටත වටරවුම් මාර්ගය ඉදිකිරීමේදී ඒ අවුරුදු හතර පුරාවටම තාම මේ වැඩ කටයුතු නිම කරගන්න බැරුව ගිය නිසා විශාල මාර්ග තදබදයක් අද ඇති වෙලා තියෙනවා. ඒක තුල මිහිරිගම සිට අලව්ව දක්වා පළවෙනි කොටස නැහැ. මැද විතරයි තියෙන්නේ. දෙවෙනි කොටස විතරයි. එහෙමනම් කොළඹින් නුවර යන්න ඕන පුද්ගලයා නුවර පාරේ අලව්වට ගිහිල්ලා අලව්වෙන් පස්සේ ආපහු මධ්‍යම අධිවේගී මාර්ගයට ගොඩ වෙලා තාම ගොඩ වෙන්න හිතන්නවත් බෑ. ඊට පස්සේ කුරුණෑගලින් ආපහු බහින්න ඕන. අන්න එහෙම මාර්ගයක් තමයි ඔය රාජ්‍ය ඇමතිවරු ඔය මහා මාර්ග ඇමතිවරු එකතු වෙලා දැන් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ගේ පාලන කාලය තුල ඕක තුල දළදා වහන්සේ වන්දනාමාන කරන්න යන්න කවදාවත් හම්බෙන්නේ නැහැ කියන එක අපි කියනවා. ඒකට වඩා තියෙන ගැටලුව අද සංස්කෘතික විදිහට ඔය මිහිරිගම පල්ලෙවෙල වේයන්ගොඩ පස්යාල ඔය ගම්වල ජනතාව අද කබලෙන් ලිපට දාලා තියෙනවා. අද වෙද්දි පළවෙනි වසරට දරුවෙක් ඇතුළත් කරගන්න බැරි තරමට ඒගොල්ලෝ ඉඩම් වලින් ඉවත් කරලා තියෙනවා. එතකොට පදිංචිය සනාථ කිරීමේදී මේ ඉඩම් වලින් ඉවත් වෙච්ච අයට නිසි ක්‍රමවේදයක් නැහැ. කුඹුරු ගොවිතැන් කරපු අයගේ කුඹුරු ටික බලහත්කාරයෙන් අත්පත් කරගෙන තියෙනවා. ඒ බලහත්කාරයෙන් අත්පත් කරපු අයට ගෙවීම් කරලා නැහැ. ඉඩම් අත්පත් කරපු අයට සාධාරණ මුදලක් දීලා නැහැ. ඒ නිසා මේ පරිපූරක යොදාගෙන මේ පරිපූරක තුලින් මූල්‍යමය මංකොල්ලයක් පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරු කරනවා කියන එක අපි චෝදනා කරනවා. මේ බිලියන 65 යොදාගත්තාම මේ බිලියන 65 යොදවන්නේ කුමකටද කියන එක අද ඇමතිවරයා කියන්නේ නැහැ. අද මේකේ කියනවා අධිවේගී මාර්ග සංවර්ධනයේට බිලියන 55කුත් එහෙම නැත්නම් අනිකුත් මාර්ග පුළුල් කිරීම වැඩි දියුණු කිරීම වලට ඉතුරු මුදලත් පාලම් වලට තවත් මුදලකුත් ස්වභාවික විපත් වලට බිලියන 11කුත් මේ විදිහට මේ පරිපූර්කයට දාලා තියෙනවා. හැබැයි අපි පැහැදිලිවම කියනවා මේගොල්ලෝ කියන දේ කරන ආණ්ඩුවක් නෙමෙයි. මේ නිලධාරි මහත්තුරු මෙතන ඉන්නවා. මේ නිලධාරි මහත්තුරු දන්නවා ඇති මේ ආණ්ඩුවේ ඇමතිවරු මේ ආණ්ඩුවේ ජනාධිපතිවරයා මේ ආණ්ඩුවේ අගමැතිවරයා කිසි දවසක කියපු දේ කරපු ජනාධිපතිවරු ඇමතිවරු ආණ්ඩුවක් නෙවෙයි අද ඉන්නේ. ඒ නිසා මේ ලබා ගන්න මුදල් මේක අනුමත වෙච්චාම මහ භාණ්ඩාගාරයෙන් ගියාම මේක දැන් මේ කොන්ත්‍රාත්කරුව බලාගෙන ඉන්නවා තමුන්ගේ මාස 6ක් 7ක් 8ක් අවුරුද්දක් පරණ වෙච්ච බිල් ටිකේ මුදල් ලබා ගන්න. දැන් අර දකුණු අධිවේගී මාර්ගේ බිල් ගෙවන්නේ නැතුව මේ වෙද්දි ඒ ආයතනයේ වැඩ කටයුතු අතරමඟ නවත්තලා තියෙනවා. ඒ වගේම කඩවත කෙරවල පිටිය මාර්ගයේ වැඩ කටයුතු අතරමඟ නවත්තලා තියෙනවා. ඒ වගේම මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු අතරමඟ නවත්තලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ආයතන වලට ගෙවීම් කරන්නේ නැහැ. අද දේශීය ආයතන වලට ශක්තියක් වෙන්න මේ ව්‍යාපාර ලබා දෙනවා කිව්වා. අද දේශීය ආයතන විශේෂයෙන් ලංකාව තුල දේශීය ආයතන වලට තැනක් ලැබුණේ මහින්ද රාජපක්ෂ ආණ්ඩු යුගයේ. ඒගොල්ලෝ විශාල විදියට දියුණුවෙන් දියුණුවට පත් වුණා. හැබැයි මේ ආණ්ඩු ඒගොල්ලන්ට ව්‍යාපෘති ලබා දෙනවා කියලා ව්‍යාපෘති දුන්නා. නමුත් ඒ බිල් ටික ගෙව්වේ නැහැ. මුදල් ටික ගෙව්වේ නැහැ. අද ඒ ආයතන කබලෙන් ලිපට වැටලා තියෙනවා. ඉතින් ඒ නිසා මෙහෙම තත්වයක් උඩ තමයි මේ මාර්ග සංවර්ධනයේ මේ රටේ ඉබිගමණින් කටයුතු කරන්නේ. ඉබිගමණින් කටයුතු කරන්නේ. ඔය මුදල් ඇමතිවරයා මාර්ගවලට මූලිකත්වයක් දුන්නේ නැහැ. ඒ මුදල් ඇමතිවරයා වැසිකිලි වලට තමයි මූලිකත්වය දුන්නේ. එදා වැසිකිලි මේ රට තුල මෙච්චරක් නැහැ අච්චරක් නැහැ කියලා ඒ වැසිකිලි වලට මුදල් වෙන් කරගත්තා. එහෙම නැත්නම් වෙන වෙන දේවල් වලට මුදල් වෙන් කරගත්තා. ප්‍රායෝගිකව කිසිම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටවත් මැතිවරණ දිස්ත්‍රික්කයකටවත් මේවා වෙනුවෙන් මුදල් ලැබිලා නැහැ. මේවා වෙනුවෙන් මුදල් ලැබිලා නැහැ. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ ආයවැය තුල විශාල බොරුවක් වංචාවක් මේ ආණ්ඩුව සිදු කරලා තියෙනවා. මේ ආයවැය තුල විශාල බොරුවක් වංචාවක් මේ ආණ්ඩුව තුල සිදු කරලා තියෙනවා. ඒ වගේම මුදල් ඇමතිවරයා සහ නියෝජ්‍ය ඒ රාජ්‍ය ඇමතිවරයා මේ රටේ මේ වෙද්දි විශාල ආයතන ප්‍රමාණයක කඩාවැටීමක් තියෙනවා. විශාල විදියට කඩාවැටීමක් තියෙනවා. රජයේ ව්‍යාපාර විශේෂයෙන් ගත්තහම ඒ ව්‍යාපාරවල විශේෂයෙන් තෙල් සංස්ථාව මිලියන ගාණක් මේ වෙද්දි පාඩු ලබලා තියෙනවා. විදුලි බල මණ්ඩලය මිලියන ගාණක් පෙර තිබුණු කාලවලට වඩා විශාල විදියට පාඩු ලබලා තියෙනවා. ඒ වගේම ජල සම්පත් මණ්ඩලය ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලියන 10000ක් 12000ක් පාඩු වෙච්චාම තමයි කිව්වේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඒක පාඩු කෙරුවා කියලා. අද 20000කට ආසන්න මුදලක් වෙනකන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගිහිලා තියෙනවා. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විශාල විදියට පාඩු ලබලා තියෙනවා. ඉතින් ඒ නිසා රාජ්‍ය ආයතන ඒ විදියට පාඩු පිට පාඩු ලබද්දී රාජ්‍ය ආදායම කඩා වැටලා තියෙනවා. ඒ නිසා මේගොල්ලෝ අද මේගොල්ලන්ගේ ක්‍රියාවම අද මේ පාර්ලිමේන්තුව තුල රාජ්‍ය මුදල් ඇමතිවරයා උජාරුවට කියනවා අපි ණය ගත්තා ඒ ගත්තේ කලින් ගත්තු ණය ගෙවන්න කියලා. ඉතින් මෙහෙම ආර්ථික කළමනාකරණයක් හදන්න පුළුවන්ද? මේ ආර්ථිකය ගැන දැනුවත් උදවිය නේද මේ විදියට මොලේ විකල් වෙලා කතා කරන්නේ? මේ විදියට මොලේ කොළොප්පං වෙලා වගේ කතා කරන්නේ ආර්ථිකය ගැන නොදන්න අය නම් අපිට ඒක ගැන තියෙනවා ගැටලුවක්. හැබැයි ආර්ථිකය ගැන දන්න අය ආර්ථිකේ පුම්මන්න ගිහිල්ලා ආර්ථිකේ කරන අයට උඩගෙඩි දෙන්න ගිහිල්ලා අද මේ වෙද්දී කඩාගෙන වැටලා තියෙනවා ණය ගන්නේ ණය ගෙවන්න කියනවා. ඒ අතර කියනවා මේ අවුරුද්දේ ණය ගත්තේ නැහැ කියලා. එහෙමනම් අපි අහනවා අද මේ පරිපූර්ණකයට ගේන බිලියන 65000 විදේශ ණය නෙවෙයිද කියලා. මේ බිලියන 65000 විදේශ චීන ණය නෙවෙයිද කියලා. ඉතින් ඒ නිසා මේ ආණ්ඩුව කරන අය යන්නේ කොහෙද මල්ලේ පොල් විදියට තමයි ආණ්ඩුව ගෙනියන්නේ. යන්නේ කොහෙද මල්ලේ පොල් විදියට ආණ්ඩුව ගෙනියන්නේ. ඒ නිසා අපි දන්නවා දැන් එක එක ප්‍රතිරූප නංග ගන්න එකර එක තම තමුන්ගේ තැන තියාගන්න එක එක නායකයින්ව නම් කරන්න ඒ නායකයින් පිටිපස්සේ ගිහිල්ලා ඒ නායකයින්ට ඒ නායකයින් වෙනුවෙන් පෙනී හිටින්නේ අපි කියලා කියන්න එක එක හෙන්චයි ඔබෝ වෙලා තියෙනවා. එක එක හෙන්චයි ඔබෝ වෙලා තියෙනවා. ඒගොල්ලෝ එක එක්කෙනාට අද උඩගෙඩි දෙනවා. අද එක එක්කෙනා වර්ණනා කරනවා. රාජ්‍ය ඇමතිවරයා කැබිනට් ඇමතිවරයා වර්ණනා කරනවා. ඒ වගේම නියෝජ්‍ය ඇමතිවරයා රාජ්‍ය ඇමතිවරයා වර්ණනා කරනවා. හැබැයි මෙහෙම කරමින් යනවා මිසක් කවදාවත් මේක තුල රටේ ආර්ථික සැලැස්මක් හැදෙන්නේ නැහැ. රටේ ආර්ථික වැඩපිළිවෙලක් හැදෙන්නේ නැහැ. සෞඛ්‍ය ඇමතිවරයා එයාගේ ප්‍රතිරූපේ ගොඩනගා ගන්න උත්සාහ කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ
කාලය අවසානයි.
ලෝක සෞඛ්‍ය මම අවසන් කරන්නම්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපසභාපතිකම ගන්නවා. හැබැයි මන්ද පෝෂණයෙන් අපේ දරුවෝ මිය යනවා. මන්ද පෝෂණය අතින් දකුණු ආසියාවේ ඉහළම තැන මන්ද පෝෂණය අතින් අපේ රටට ලැබෙනවා. වකුගඩු සැත්කම් වලට ඉන්න රෝගීන් 200ක් මිය යනවා. ඒ සැත්කම් කරගන්න පුළුවන් තත්ත්වයක් නැහැ. හැබැයි මුදල් ඇමතිවරයා ඇවිල්ලා කියනවා බෙහෙත් අඩු කෙරුවා, සැත්කම් වැඩි කෙරුවා, ඇස් කාච දැම්මා, මේ හැම දෙයක්ම කෙරුවා. ආණ්ඩු තියෙන්නේ ඒවා කරන්න තමයි. හැබැයි ඕගොල්ලෝ ඒක කරලා නැහැ. ජනතාව මිය ගිහිල්ලා තියෙනවා. මම අවසන් කරන ගමන් කියන්නම්. ඒ වෙද්දී MCC එහෙම නැත්නම් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකෙන් අගමැතිවරයාට ප්‍රශංසාත්මකව ලිපියක් එවනවා. ඔබගේ ඉදිරියේදී ඔබගේ සහයෝගය අපිට අවශ්‍ය වෙනවා. ඔබට අපි ඩොලර් මිලියන 480ක් ගෙවලා තියෙනවා. ඒ ගෙවීම තුල අපේ වැඩ කටයුතු කරලා දෙන්න ඔබත් එක්ක අනාගතේ අපි එකතු වෙලා කටයුතු කරනවා කියලා ඒ විධායක නිලධාරියා ලිපියකින් එවනවා. රට දන් දීලා ඉවරයි. ඒ නිසා මූලාසනේ මන්ත්‍රීතුමනි මේ තත්ත්වය හෙටයි අනිද්දායි ආණ්ඩුවට තීරණාත්මකයි කියමින් නියඳෙනවා. බොහොම ස්තුතියි.
ගරු විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමා
මන්ත්‍රීතුමනි, මම ඉතාමත් කනගාටු වෙනවා. ඉතාමත් වැදගත් විශේෂයෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉතුරු කොටස් වලට මුදල් ගෙවන්නට බිලියන 62ක් අද පරිපූර්ණක ඇස්තමේන්තුවක් සම්මත කරන වෙලාවේ මහ ලොකුවට මේව ගැන කතා කරපු හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුරපුරක් කරන්න කියලා යම් යම් වැඩපිළිවෙල ගෙනාවයි කියලා කයිවාරු ගහපු එක නායකෙක් ඒකාබද්ධ විපක්ෂයේ අද මේ ඉදිරිපෙළ ආසනේ නැහැ. ලැජ්ජ නැ තමන්ගේ බල ප්‍රදේශය. මං දකුණ මිනිහෙක් හැටියට කියනවා, ගාල්ල මිනිහෙක් හැටියට කියනවා, මේ රටේ මේ කාලය තුල අපි එදා මේ පොදු ජන පෙරමුණ ගෙනාපු නැත්තම් පොදු ජන එක්සත් පෙරමුණ ගෙනාපු එක්සත් ජනතා නිදහස් සන්ධානය ගෙනාපු දේවල් අපි කඩා කප්පල් කළා. ඒ දැවන්ත සම්වර්ධන වැඩපිළිවෙළවල් අපි ඉදිරියට ගෙන ගිහිල්ලා තියෙනවා. ඒක කඩා කප්පල් කරන්න කියන්නේ මට පුදුමයි. මේ ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමා මං හිතනවා මේ වෙලාවේ යනවා. ලැජ්ජයි අහගෙන ඉන්න. තමුන්නාන්සේලා මොනවද පෞගිය දවස්වල කරේ? 2015 වෙනකොට ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි බිලියන 125ක් පොල්ල තියලා තිබුණේ කොන්ත්‍රාත්කාරයොන්ට. පොල්ල තියලා තිබුණේ. අපි අද මම පැහැදිලිව කියනවා මේ ආණ්ඩුව හැටියට පෞගිය කාලය තුල අපිට තිබුණේ 2018 බිලියන 5යි 2019 බිලියන 8යි බිලියන 13ක් විතර අපි හිග බිල්පත් ගෙවන්න තියෙන්නේ. ඒ නිසා වැටිච්ච නන්නත්තර වෙච්ච ආණ්ඩුවක් කියලා බයිල ගහන. හැබැයි එදා මේ රට සම්පූර්ණයෙන්ම වයින් අමරවීර මැතිතුමා දන්නවා මහින්ද අමරවීරමැතිතුමා දන්නවා මොකද්ද මොන තත්ත්වෙද තිබුණේ කියලා. ඒතරේ ජනාධිපතිතුමා ඉතාමත් පැහැදිලිව කිව්වා. ඒ සල්ලි ගෙවි අපි. ඒ නිසා මම කියනවා ඉතාමත් පැහැදිලිව අපි කරපු වැඩපිළිවෙල මේ තරම් නන්නත්තර වෙලා නම් අයවැය ලේකනේ පචපත්තරයන් නම් මිලියන 300ක් ලක්ෂ 3000ක් ආසනයට ගෙනල්ලා ගම්පෙරළිය තුලින් විප්ලවීය වෙනසක් කරේ මේ ආණ්ඩුව. සමෘද්ධි ලක්ෂ 6කට දීලා මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ නගා සිටුවන්ට කටයුතු කරේ අපේ ආණ්ඩුව. ඒ විතරක් නෙමේ රන් මාවත ගෙනල්ලා ගරු කබීර සිංහ ඇමතිතුමා රන් මාවත තුලින් කාපට් පාරවල් මම අභියෝග කරනවා එතුමාට. එතුමාගේ පොදු ජන පෙරමුණේ නායකයෙක් ඉන්නේ ගාල්ලදිස්සුකේ මගේ ආසනේ. රමේෂ් පතිරණ මන්ත්‍රීතුමාට රිචඩ් පතිරණ මැතිතුමා මගේ ගුරු දේශපාලන ගුරුවරයෙක්. හැබැයි මම පැහැදිලිව අභියෝග කරනවා එතුමටත් පුතාටත් බැරි වෙච්ච වැඩ කොටස මම අක්‍රිමන ආසනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් අපි වැඩ කළා තියෙනවා මාර්ග සංවර්ධනය කළා තිබෙනවා. ඒ නිසා මේ වගේ බොරු කියලා මිනිස්සුන්ගේ මොලේ හොදලා තමන්ගේ බං හිතනවා ප්‍රතිරූපය ගොඩනගන්න ගිහිපු ආකාරයෙන් මට අහන මහින්ද අමරවීර මැතිතුමා ඉන්නවා. කවුද ප්‍රතිරූප ගොඩනැංගුවේ? කවුද පිම්මුවේ? මොනවාද ඒ දවස්වල හන්දිවල තිබුණේ? හතරමං හන්දිවල වට රවුම්වල අපි දන්නවා තිබිච්ච බෝට් ඒ වගේ දේවල් කරන්න ගත්තේ. ගැව්වා ආදානාගාරයට විතරයි මහින්ද රාජපක්ෂ ආදානාගාරය කියලා ගැව්වේ නැත්නම් අනිත් සේරටම ගැව්වා. වැසිකිළියටත් ගැව්වා බෝඩ් එක. එහෙම කරපු මිනිස්සු ලැජ්ජ නැතුව මේ ලැජ්ජ නැතුව ගෙනල්ලිවල අද මේ විදිහට ප්‍රකාශ කරන. ඒ නිසා අධිවේගී මාර්ගය ගැන කියනකොට ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි ඊයේ මේ රටේ ඉතාමත්ම ලොකු මහ අභියෝගයක් අපට බාර දුන්න ඊයේ මැද ඊයේ රාත්‍රියේ මැදම
රාත්‍රියේ
මම හිටියේ අධිවේගී මාර්ගයේ මුල මට විනාඩිය මේකට ඕන. කබීර අසින් ඇමතිතුමා පින්නදුව පිවිසුමේ තිබිච්ච බෞද්ධ ප්‍රතිමා විවත් කරන්න කියලා කරයි කියලා බොරු ප්‍රෝඩාකාරී ලෙස ඒ අවස්ථාවේදී ප්‍රචාරයක් කරලා භික්ෂුන් වහන්සේලා ගෙන්නලා පොදු ජන පෙරමුණේ අක්‍රිමන ප්‍රාදේශ සභාවේ සභාපති ඇතුළු කණ්ඩායමක් ගිහිල්ලා එතන උද්ඝෝෂණ කළා නොඑක් දේවල් කිව්වා. මා ස්ථානෙට ගියා. මේ කිසිම කෙනෙක් ගරු අමතුමා දන්නේවත් නැහැ. මේ මාර්ග සංවර්ධන අධිකාරිය සභාපතිවරයවත් කිසි කෙනෙක් දන්නේ නැතුව එවැනි තත්ත්වයක් ප්‍රකාශ කළ හේතුලින් දේශපාලන වාසි ගන්න බැලුවා. අපි කියනවා බුදු පිළිමය අධිවේගී මාර්ගයේ මැද තිබ්බත් මේ ආණ්ඩුව බුදු පිළිම වෙනස් කරන්න තරම් ලැජ්ජ නැති එකම අසාධාරණ විදියට කටයුතු කරන ආණ්ඩු පක්ෂයක් නෙමෙයි. ඒ නිසා මම කියනවා බෞද්ධ භික්ෂුන් වහන්සේලාට මාර්ග ටික හදලා දෙන්න, පන්සල් වලට මාර්ග ටික හදලා දෙන්න. ඒ විතරක් නෙමෙයි මම එදා කිව්වා ඊයේ හාමුදුරන්ට
කිව්වා
සිංහල ඇමතිවරයෙක් කිව්වනම් මම පිළිගන්නවා. හැබැයි කබීර සිම් කියන මුස්ලිම් ඇමතිවරයා බුදු දහම වෙනුවෙන් තමන් ඉඩම් කඩම් වල පන්සල් වල හදන්න ඉඩම් දීපු මිනිහෙක් කබීර සිම් කියන්නේ. එසා එවැනි බොරු කියලා මේ රටේ ජාතිවාදී ඇති කළා.
අවසන් ගරු මහත්තුමා කාලය අවසන්යි.
අල්හම්දුරු කටයුතු කරන්න ඉඩ දෙන්නේ නැහැ. එසම බය නැතු කියන වාක්‍යයෙන් මේ ආණ්ඩුව
සාදර මස්තාන් මන්ත්‍රීතුමා පටන්
ගන්නවා. ඒක තමයි ශක්තිමත් වෙන්නේ හෙට අනිද්දා කියන එකේ කියන ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි.
රහමාන් රහීම්. සභයේ තලමින් දංග උපරිම අවර්ලේ இங்கே வீதி நெடுஞ்சாலைகள் அபிவிருத்தி சம்பந்தமாக இந்த நிதி சம்பந்தமான இந்த விவாதத்தில் கூடுதலாக ஒவ்வொரு முறையும் நாங்கள் கூறுவது எமது அதாவது புத்தளம் புத்தளத்திலிருந்து கொழும்பிலிருந்து புத்தளம் ஊடாக இளவன்குளம் மரச்சிக்கட்டு ரோடில் இருக்கும் குறிப்பிட்ட பகுதி ஒன்றும் அதாவது அந்த பகுதியை அந்த பாதை ஒன்றும் அபிவிருத்தி பண்ணப்படாமல் இருக்கின்றது. அதற்கு காரணம் கேட்டால் சொல்கின்றார்கள் சுற்றுச்சூழல் பாதுகாப்பு என்ற ஒரு காரணத்தை காட்டி அந்த வீதியை புனர்நிர்மாணம் செய்வதில் அந்த பாதையை அபிவிருத்தி செய்வதில் அந்த காரணத்தை காட்டியே விலகி கொண்டு வருகின்றார்கள். ஏனென்றால் அது சம்பந்தமாக நினைக்கின்ற நீதிமன்றத்தில் இவ்வாறான ஒரு வழக்கு இருந்தாலோட அது அந்த வழக்கு யாரால் போடப்பட்டிருக்கின்றது என்பதனை கருத்தில் எடுத்து அந்த பாதையை விரைவாக செய்ய வேண்டும். ஏனென்றால் அந்த பாதையை ஊடாக பிரயாணம் செய்யும் பொழுது நினைக்கின்ற யாழ்ப்பாணத்திற்கும் கொழும்புக்கும் அதாவது கொழும்பிலிருந்து அன்றாபுரம் மௌனியா கூடாக செல்லும் தூரத்தை பார்க்கும் பொழுது 100 கிலோமீட்டர் அளவுக்கு இந்த பாதையை பயன்படுத்தும் பொழுது 100 கிலோமீட்டர் அளவுக்கு குறைவாக தான் பிடிக்கும். அதுபோக அந்த புத்த மன்னார் மாவட்டத்திலிருந்து யுத்த காலங்களில் வந்து இடம்பெயர்ந்த மக்களை மீண்டும் அங்கு குடியேற்றுவதற்கு இந்த பாதை ஒரு பிரதான தடைக்கல்லாக இருக்கின்றது. இந்த பாதையை மக்கள் பாவிக்கும் பொழுது புத்தளத்திலிருந்து மன்னாரிலிருந்து வந்த மக்கள் புத்தளத்திலிருந்து செல்வதற்கு இந்த பாதையை திறக்கும் பொழுதுதான் கூடுதலாக அவர்கள் செல்லக்கூடிய ஒரு சந்தர்ப்பத்தையும் ஏற்படுத்தக்கூடியதாக இருக்கின்றது. அதுபோக நான் இந்த பாதையை நாங்கள் ஒழுங்கான முறையில், அதாவது இந்த அங்கு கூறப்பட்டது வந்து விலங்கினங்களுக்கு, அது வில்பத்து வனத்துக்கூடாக செல்வதனால் விலங்குகளுக்கு உரிய பாதுகாப்புகள், விலங்குகளுடைய செயல்பாடுகளில் வந்து பாதிப்புகள் ஏற்படும் என்று, அதற்கு நாங்கள் மாற்றாக இந்த ஹைவே மாதிரி நினைக்கின்றேன் ஒரு பாலங்கள் பாலம் மாறி தூண்கள் போட்டு 12 உயரத்தில் குறிப்பிட்ட அந்த பாதையை கொண்டு போது அந்த பாதையை அமைக்கும் பொழுது அந்த வில்பத்து வன அழகையும் சுற்றுலாத்துறையாக நாங்கள் மாற்றலாம். சுற்றுலா அந்தந்த பகுதிகளில் வந்து நாக்கின்ற வெளிநாட்டுகளிலிருந்தும் இங்கிருந்து வருவதற்கு அந்த வன அழகையும் வனத்தில் உள்ள விலங்குகளையும் அந்த பாதை கூடாக பயணிக்கும் பொழுது சுற்றுலா ஏற்ற விதத்தில் அந்த பாதையை நாங்கள் உருவாக்கலாம் என்று விதத்தில் அதை உருவாக்க வேண்டும். இங்கே அதே போல இந்த குறுகிய காலங்களில் இந்த நாட்டில் ஏற்பட்ட பிரச்சனைகளை உரிய முறையில் ஒரு அவசர கால சட்டம் இருக்கும் பொழுதோட சரியாக அந்த அரசு கையாளவில்லை என்பதை தான் இங்கு கூற வேண்டும். ஏனென்றால் சில ஒரு சமூகத்தை சார்ந்த சில அமைப்புகளை தடை பண்ணினது எந்த இடத்திலையும் வந்து நாங்கள் தீவிரவாதத்துக்கு இடம் கொடுக்க முடியாது என்ற அடிப்படையில் அதை தடை பண்ணினது போல பௌத்த அடிப்படைவாத அமைப்புகளையும் தடை செய்திருக்க வேண்டும். இன்று அவர்கள் மேலோங்கி நிற்கின்றார்கள் உருவாக்கியதற்கு. எனவே விரைவாக அந்த இவ்வாறான ஒரு 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 எந்த இந்த நாட்டு சட்டம் வந்து ஒரு சமூகத்தை மட்டும் கட்டுப்படுத்தும் சட்டமாக இருக்காமல் அனைவரையும் ஒழுங்காக, இது வந்து ஒரு ஒரு பள்ளின வாழும் சமூகத்துக்கு சமூகம் வாழும் மக்களுடைய இந்த நாட்டில் வந்து கட்டாயமாக்கின்ற எதிர்காலங்களையும் அந்த அவசர கால சட்டம் இந்த முறையோட நீடிக்கப்படாது, இது இந்த அவசர கால சட்டம் எடுக்கப்பட்டு விடும் இந்த முறை என்று கூறியிருக்கிறார்கள். இதை பயன்படுத்தி இந்த அனைத்து
உறுப்பினர்கள் நேரம்
அனைத்து இந்த ஒரு அனைத்து அடிப்படையான அமைப்புகளையும் தடை செய்ய வேண்டும் என்றும் கேட்டவனாக நிறைவு செய்கின்றேன்.
ஓகே, நன்றி அவர்களே. உறுப்பினர் அவர்களே, யோஜனா பிலிமந்து தனுந்தீம சக தினர நியமித கடக்கட்டையுத்து ஐட்டம் நம்பர் 1 ஹவுஸ் அக்ரீட்.
ஐ.
ஐட்டம் நம்பர் 2 ஹவுஸ் அக்ரீட்.
ஐ.
ஐட்டம் நம்பர் 3 ஹவுஸ் அக்ரீட்.
ஐ.
ஐட்டம் நம்பர் 4 ஹவுஸ் அக்ரீட்.
ஐ.
ஐட்டம் நம்பர் 5 ஹவுஸ் அக்ரீட்.
ஐ.
Item number 6, House agreed.
Aye.